සිතෙහි සැනසිල්ල සංසිඳීම එමෙන්ම සතුට සැහැල්ලුව සහිත සුබ සන්ධ්‍යාවක් කල්‍යාණ මිත්‍රවරුනි සැමටම අපි මේ එකතු වෙන්නේ නිවෙන සිත වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහනත් සමගයි මාස කිහිපයක් බොහෝ විට සතිපතා අපි එකතු වුණා සිතින් හදවතින් ආධ්‍යාත්මයෙන්ම නිවෙන්නට ඒ නිවෙන මඟ එලිපෙහෙලි කරගන්නට නිවෙන මගෙහි යාහකි දුරත් තනි තනිවත් සාමූහිකවත් ගමන් කරන්නට අප විශ්වාස කරනවා නිල්ලඹ භාවනා මධ්‍යස්ථානේ කල්‍යාණ මිත්‍රයන් එකතු වෙලා ඔබට පිරිනමන පිරිනැමූ මේ නිවෙන සිත සතිපතා භාවනාමය ආධ්‍යාත්මික හෝරාවෙන් යම්කිසි ආලෝකයක් කිසියම් මඟ පෙන්වීමක් එමෙන්ම කිසියම් භාවනාවේ සාර්ථකත්වයක් සැමටම ලැබෙන්නට ඇත කියා අපි පහුගිය නිවෙන සිත වැඩසටහනේදී සංක්ෂිප්ත වශයෙන් සාකච්ඡා කළා එමෙන්ම අත්දකින්නට උත්සාහ කළා සමාධිය කියන්නේ කුමක්ද අප සෙවිය යුතු සමාධිය කුමක්ද ඒ සමාධියේ ලක්ෂණ මොනවද අපිට සමාධියක් ලැබෙනවද ලැබෙනකොට කොහොමද අඳුනගන්නේ කුමක්ද කළ යුත්තේ කියා සමාධියේ ලක්ෂණ කීපයක් තිබෙනවා අපි කවුරුත් භාවනාවට ආසා භාවනාවට ඇල්මක් දක්වන්නේ සමාධිය නිසා ඒ තමයි ඇත්තම හේතුව ඒ සැබෑ සමාධියද ව්‍යාජ සමාධියද වැදගත් නැහැ භාවනා කරන විට ලැබෙනවා අපිට අත්දැකීමක් කායිකවත් ඒ අත්දැකීම විඳිනවා මානසිකවත් විඳිනවා හිත එකලස් වන විට හිත තැන්පත් වන විට එක ඉරියව්වේ නිශ්චලව කිසියම් වෙලාවක් සිටින විට හිතයි ගතයි දෙකම සංසිඳෙනවා ඉතරේ සංසිඳීමේ මට්ටම් තිබෙනවා කොහොම හරි කිසියම් දුරකට සංසිඳෙන විට අත්දකින්නවා කායික සැහැල්ලුවකුත් මානසික සැහැල්ලුවකුත් ඉතින් ඒ තමයි මේ භාවනාවේ ඉදිරියට යන්න නැතිනම් දිනපතා භාවනා කරන්න අපට ලැබෙන රුකුල තල්ලුව එනිසාම තමයි අපි අපේ භාවනාවේ සාර්ථකත්වය හා අසාර්ථකත්වය මනිනකොට මෙම විදිහට පාවිච්චි කරන්නේ සැහැල්ලු වුණාද හිත තැන්පත් වුණාද නැද්ද කියන කාරණේ. සමාධියේ පළවෙනි ලක්ෂණය තමයි විවේකය. අප මේ ගැන කතා කළා විවේකය. කයටත් විවේකයක්, හිතටත් විවේකයක්. සමාධිය කෙනෙකුව කාර්ය බහුල කරන්නේ, අවිවේකී තත්වයට පත් කරන්නේ. විවේක ගන්න පුළුවන් හොඳම තැන තමයි සමාධිය. එපමණ ගැඹුරු, එපමණ සුවදායි විවේකයක් වෙන කිසිම තැනකින් මිනිස්සෙකුට ලැබෙන්නේ නැහැ සමාධියෙන් තරම්. නින්දකින් විවේකයක් ලැබෙනවා. හීන පේන්නේ නැති ගැඹුරු නින්දකින් ලොකු විවේකයක් ගන්න පුළුවන්. හැබැයි හරි අමාරුයි මේ එකපාරට ගැඹුරු නින්දට ගිහිල්ලා ගැඹුරු නින්දෙන් ඇහැරෙන්න. මොකද අපිට යන්න සිද්ධ වෙනවා රවුමක. අඩ නින්දට, හීන පේන නින්දට, ඊළඟට ගැඹුරු නින්දට, ආපහු හීන පේන නින්දට, අඩ නින්දට. ඉතින් අර ගැඹුරු නින්දදී ලැබුණු විවේකය අපිට දැනෙන්නේ නැහැ සාමාන්‍ය නින්දකදී. ඇහැරුණාම දැනෙන්නේ නැහැ. වෙහෙසක් තමයි දැනෙන්නේ. ඒ වෙහෙසට හේතුව ගැඹුරු නින්ද නොවේ. ගැඹුරු නින්දට කලිනුත් ගැඹුරු නින්දෙන් පසුවත් අපි යනකොටත් එනකොටත් අර අඩ නින්දයි හීන දකින ඒ කාලෙයි එක්ක ලොකු සටනක් අරගලයක් කරනවා. දැන් භාවනාවේදී මුලදී ඊට සමාන තත්වයක් තමයි වෙන්නේ. මුලිනුත් අපි සිතිවිලිත් එක්ක කතන්දර හදා ගන්නවා. ඉතින් ටික දුරක් භාවනා කරනකොට තේරෙනවා මේවා අපිම හදාගන්න කතන්දර, අපිම දකින දවල් දීන. ඉන් පස්සේ ඒවත් එක්ක අපි අතරමං වෙන්නේ නැහැ. ඒව දිහා බල බල ඉන්නෙත් නැහැ. ඒ කතන්දර ඇතුළ ජීවත් වෙන්නෙත් නැහැ. ඉතින් අපි ජීවත් නොවන විට ඒවා නිකම්ම නිකං හිස් සිතිවිලි බවට පත් වෙනවා. අපි ජීවත් වෙන්න පටන් ගත්තොත් තමයි ඕනෑම කතන්දරයක් ඇතුළේ ඒ කතන්දරේට පණ එන්නේ. ඒ කතන්දරේ සජීවී වෙන්නේ, ශක්තිමත් වෙන්නේ. එහෙම නැත්නම් නිකම්ම නිකං හිස් හුඹසක් පමණයි. කවුරුවත් නැති. ඉතින් මේ හිස් හුඹස් වලට අපේ නොදැනුවත්කම නිසා අපි ඔළුව දානවා. ඔළුව දැම්මම හිර වෙනවා. අපිටම අමතක වෙනවා මේක මේ හිස් හුඹසක් කියන එක. මේක සම්පූර්ණ ඇත්තක් වෙලා අපි ලොකු පීඩනයක හිර වෙනවා. ඒ අපේම සිටිවිලි ඇතුලේ. ඒ තමයි ඇත්ත. දැන් කෙනෙක්ගේ හුස්ම හිර කරන්න, නාහි තද කරන්න හරි, බෙල්ල මිරිකන්න හරි ලොකු ශක්තියක් අවශ්‍ය වෙනවා. ලොකු ශක්තියක් ඕන වෙනවා. හැබැයි ඒ කායික භෞතික ශක්තිය නැතත් සිටිවිල්ලකට පුළුවන් හුස්ම හිර කරන්න. සිටිවිල්ලකට ඒ ශක්තිය තිබෙනවා. ඒ නිසා සමහර සිතිවිලි හිතට ආවහම, සමහර සිදුවීම් මතක් වුණහම, සමහර දවල් දිනවලදී අපිට හුස්ම ගන්න අමාරු වෙනවා. හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙනවා. ඒත් බලන්න සිතිවිල්ලකට මොනතරම් බලයක් ශක්තියක් තියෙනවද? හුස්මක් හිර කරන්න මිනිස්සෙකුගේ මොනතරම් හයියක් ඕනේද? පේන්නේ නැති සිතිවිල්ලකට පුළුවන් හුස්ම ගැනීම අපහසු කරන්න. අපි හිතනවා මේ සිටිවිලි අපට වඩා බලවත් කියා. සිටිවිලි අපිට වැඩිය බලවත්. ඒ හුඹස් හිස් හුඹස් අපට වඩා බලවත්. අපි ගිහිල්ලා ඒවට ඔළුව දාලා බෙල්ල හිර කරගත්තොත් අනෙතෙන්දි තමා සිටිවිල්ල බලවත් වෙන්නේ. අපි සිටිවිලි ඇතුළට රිංගුවොත්. ඉතින් භාවනාව මේ සමාධි මාවත අපට උදව් කරනවා සිටිවිලි ඇතුළට රිංගන්නේ නැතුව ඉන්න. සිටිවිලි හදන කතන්දර විදිහට දකින්නට දැකලා පහු කරගෙන යන්නේ. ඒත් අපි මේ පහු කරගෙන යන්නේ මේ පාරේ වෙන මොනවත් නෙවෙයි සිටිවිලි. මේ දහම් මගෙහි නැතිනම් සමාධි මාවතේ නිවෙන මගෙහි යනවි අපි පහු කරන්නේ මොනවද? සිටිවිලි. අපේම සිටිවිලි අපි පහු කරන්නේ. ඉතින් මේ පහු කරන සිටිවිලි වර්ග පහක් ගැන අපි කතා කරා. නීවරණ පහ විදිහට මේවත් සිටිවිලි. මේවා පහු කරගෙන යන්න ඕනේ. මේ හැම නීවරණයක්ම හදාගෙන තියෙනවා හරියට මේ මන්දක් වගේ. එතනින් යනකොට හිර වෙන්න, රිංගනකොට අහු වෙන්න අඳුනා ගන්නට ඕනේ. අඳුනාගෙන ඒ නීවරණයේ කියන මන්ද ඇතුලෙන් ගින්ගන්නේ නැතුව උඩින් පැනලා යන එක. නීවරණ ඉක්මවල යෑම තමයි භාවනා විදි කරන්නේ. එතකොට අපි නීවරණ පහු කරගෙන යනවා. අපේම සිතිවිලි පහු කරගෙන යන ගමන. වෙන මොනවත් පහු කරගෙන යන්නේ නැහැ. මේ ගමනේ මේ මාර්ගයේ පැහැදිලිවම මුල සිට අගටම අපි පහු කරන්නේ අත්හරින්නේ වෙන කිසිවක් නොවේයි අපේම සිටිවිලි. සිටිවිලි අල්ලගෙන ඉන්නකල් සතුටකුත් තියෙනවා, ආඩම්බරේකුත් තියෙනවා, අහංකාර වෙන්නත් පුළුවන්, ඒ වගේම දුක් වෙන්නත් වෙනවා, අඬන්නත් වෙනවා. වෙන කිසිවක් නිසා නොවේයි මේ සිටිවිලි අල්ලගෙන සිටීම නිසා. මේ සිටිවිලිත් එක්ක අපිට ඉන්න වෙන්නේ මෙතන මේ මොහොතේ නෙවෙයි. ඒ තමයි ඊළඟ කාරණය. කිසිම සිටිවිල්ලක් දන්නේ නැහැ මෙතන මේ මොහොත ගැන. මේ හැම සිටිවිල්ලක්ම අපිට කියන්නේ වර්ණනා කර පෙන්නන්නේ එක්කෝ අතීතය නැතිනම් අනාගතය. සිතවිලි දන්නේ අතීතය ගැනයි අනාගතය ගැනයි පමණයි. ඔය හැම නීවරණයක්ම එක්ක අතීතයට සම්බන්ධයි නැතිනම් අනාගතයට සම්බන්ධයි කාලයේ පැත්තෙන්. ඉතින් සිතවිලි අපිට කතා කරනවා, අතවනනවා, අපේ අතින් ඇදගෙන යන්න හදනවා, පිටිපසින් තල්ලු කරනවා. යමු අපි අතීතේ. රවුමක් ගහමු අතීතේ. පොඩි සවාරියක් යමු. එහෙම නැත්නම් අනාගතේ. හා කියනකල්, හා කියූ සැනින්ම අපි මෙතන නෑ, මේ මොහොතේ නෑ. කොහේ ඉන්නවද දන්නේ. අපිට ඊයට යන්න බෑ, පෙරේදට යන්නත් බෑ, හෙටට යන්නත් බෑ. ඊයේ ඉවරයි, හෙට තාම ඇවිත් නෑ. එතන ඉවර වුණු හෙටකට, ඉවර වුණු ඊයකට, නොපැමිණි හෙටකට අපි කොහොමද යන්නේ? බොරුවක්, මුලාවක්, වංචාවක්. ඒ වංචාවට අපි හැමදෑම අහු වුණා. අපිට යන්න බැරි තැනකට අපි ගියා කියලා, ඉන්න බැරි තැනක අපි ඉන්නවා කියලා අපි අපිවම රවට්ට ගත්තා. භාවනාවේදී මෙතන මේ මොහොතේ අපි ඉන්නවා. මෙතන මේ මොහොතේ. දැන් මේ භාවනාවේදී අපිට ලැබෙනවා නම් සැහැල්ලුවක්, කායිකව හා මානසිකව ඒ සැහැල්ලුව ඒකම සතුටක් දැනෙනවා නම් ඒ සතුට දැනෙන්නේ භාවනා අරමුණ නිසා නොවේ. අපි මේ නිවන සිත වැඩසටහනේ දිගටම භාවනා කරන්න හැදුවේ අපේ හුස්මත් එක්ක. හුස්මේ සතුට වෙන්න දෙයක් නැහැ. ඒ තමයි ඇත්ත. අපිට හිතලා සතුට වෙන්න පුළුවන්. මට ගන්න හුස්ම තියෙනවා, තාම හුස්ම තියෙනවා, ඔක්සිජන් ඉවර වෙලා නැහැ ලෝකේ. මට ලෙඩකුත් නැහැ, හුස්ම හිර වෙන. දැන් එහෙම හිතුවොත් සතුට වෙන්න පුළුවන්. හිතුවොත් මොනවා ගැනද සතුට වෙන්න බැරි. හිතුවොත් මොනවා ගැනද දුක් වෙන්නත් බැරි. භාවනාවේදී සමාධියේදී අපි හිතලා නෙමේ සතුට වෙන්නේ. ඒ හිතලා ඇති කරගන්න සතුට අපිට අයිති සතුටක් නෙවෙයි. ඒ මවාගත්ත සතුටක්, ව්‍යාජ සතුටක්. එතකොට අපි ජීවිතේ පුරාම වැඩිපුර අත්දැකලා තියෙන්නේ ඇත්තම ඇත්ත අව්‍යාජ සැබෑ සතුට නොවේයි, හිතාගත්ත මවාගත්ත සතුටක්. භාවනාවේදී සිතා ගැනීම හා මවා ගැනීම අපි අත්හරිනවා. සිතා ගැනීමත් අත්හරිනවා, මවා ගැනීමත් අත්හරිනවා. ඉතින් පළවෙනි වතාවට වගේ අපි එනවා කිසියම් තලයකට, මවා ගැනීම හා සිතා ගැනීම නැති. මවා ගැනීමුත් නැහැ, සිතා ගැනීමුත් නැහැ. අතීතේ කියන්නේ මවා ගැනීමක්. අනාගතේ කියන්නේ මවා ගැනීමක්. අතීතයයි අනාගතයයි දෙකම සිතේ නිර්මාණ දෙකක්. ඊයේ සහ හෙට. හිත අයින් කරලා ඊයේ හොයාගන්නත් නැහැ. ඊයේ හොයාගන්නත් බැහැ. හෙටත් නෑ, හෙට හොයාගන්නත් බෑ. හිත අයින් කරොත් ඊයේත් නෑ, හෙටත් නෑ. හරි, ඊයේ කියන්නේ සංස්කාරයක්. හිත හදාගත්ත දෙයක්. හෙට කියන්නේ හිත හදාගත්ත දෙයක්. හැබැයි මේ මොහොත හිත හදාගත්ත දෙයක් නොවේ. මේ මොහොත මෙතන. හිතට හදාගන්න වෙලාවක් නැහැ. හිතට කාලය ඕනේ යමක් හදාගන්න. දර පළවෙනි වතාවට අපි අත්දකින්නවා හිත හදා නොගත් හිත මවා නොගත් ස්වභාවයක්. හිතට බරක් නැති. දැන් මේ අතීතය කියන්නේ හිතට බරක්, අනාගතයත් හිතට බරක්. මේ සමස්ත අතීතේම උහුලගෙන ඉන්නේ අපේ හිත. මතක් කරන අතීතය, දුක්ුණු අතීතය, සතුටුණු අතීතය. මේ දෙකම හිත තමන්ගේ ඔළුව උඩ තියන් ඉන්නේ. ඒ වගේම එන්න තියෙන අනාගතය එයත් හිත තමන් මත තබාගෙන තියෙන දෙයක්. හිතට බරක්. කාලය හිතට බරක්. අතීතයයි අනාගතයයි. හැබැයි මේ මොහොත හිතට බරක් නැහැ. බරක් වෙන්න දෙයක් නැහැ. එක මොහොතක් කොහොමද හිතට බරක් වෙන්නේ? හැබැයි ඒක මොහොතවල් සියක් දහහක් ලක්ෂයක් එකතු කරගෙන මතකයෙන් අන්න අතීතයේ කියලා දෙයක් හිත හදාගත්තහම ඒ පොදිය හරි බරයි. අනාගතයේ කියලා දෙයක් හදාගත්තොත් හරි බරයි. කෙට ලබන සතියේ, ඊළඟ මාසේ, ඊළඟ අවුරුද්ද, තව අවුරුදු 5කින්, 10කින්, ඊළඟ ආත්මේ හරි බරයි. මේ මොහොත කිසිම බරක් නැති සහල්ලු ස්වභාවයක් අත්දැකීම. එතකොට පළවෙනි වතාවට අපි අත්දකින්නවා බරක් නැති ස්වභාවය. බරක් නැති මොහොතක්, බරක් නැති අත්දැකීමක්. අන්න ඒ තමයි සැහැල්ලුව. ඒතර සමාධියේ පළවෙනි ලක්ෂණය මේ. හදාගන්න පුළුවන් සමාධි තියෙනවා. හිතලා 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 හදාගන්න පුළුවන් සමාධි. හැබැයි මේ නිවෙන මගේදී හිතලා හදාගන්නේ අතහැරීමෙන්, සිතීම අතහැරීමෙන්, අතහැරීමෙන්, අතහැරීමෙන්මයි හදාගන්නේ. කල්‍යාණ මිත්‍රවරුනි, ඔය නීවරණ කියලා කියන්නේ හිත හදාගන්න දේවල්. නීවරණයක් කියන්නේ හිතම හදාගන්න දෙයක්. දැන් මේ තමයි ලස්සනම කාරණේ. නීවරණ කියලා දේවල් නැහැ. අපි කතා කරනකොට කියනවා කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, ඇලීම, ගැටීම මේවා කියනවා. ඉතින් නමක් දීපු ගමන් අපි හිතනවා එහෙම දෙයක් තියෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. හිත හදාගන්න දෙයක් තමයි කාමච්ඡන්දේ කියන්නේ. හිත හදාගන්න. මේක ලස්සනයි. රහයි. හොඳයි. මිහිරි, මෘදුයි, ප්‍රියමනාපයි. එහෙම හිතලා හිතලා තව ඕනේ කියලා ඉල්ලන ස්වභාවය තමයි කාමච්ඡන්දේ කියන්නේ. ඉතින් අපි හදාගන්න දෙයක් කාමච්ඡන්දේ. ව්‍යාපාදයක් අපි හදාගන්න දෙයක්. කවුරුත් හදලා අපිට එවන දේවල් නෙමේ මේවා. කොහෙවත් කවුරුවත් නැහැ මේවා මේ නිෂ්පාදනය කර කර අපේ හිතට එවන. නෑ එහෙම නෑ. එහෙම තිබ්බනම් අපිට ගැලවීමක් නෑ. මේවා අපිමයි හදාගන්නේ. අපි දන්නේ නෑ. නොදන්නකම නිසා අපි මවනවා, නිෂ්පාදනය කරනවා අහිතකර දේවල්. අහිතකර දේවල් අපිව ලෙඩ කරන දේවල්. පැහැදිලි මනස දූෂණය කරන දේවල් අපි හදනවා. මෙතනදී ඒ හැදීම අපි අත්හරිනවා. ඒතර නීවරණ අපි හදාගන්නේ නැහැ. ඒ තමයි ලස්සනම කාරණේ. තියෙන නීවරණ නැති කරනවා නොවේයි. නීවරණ ඇති කරගන්නේ නැතිව ඉන්නවා. හදාගන්නේ නැතිව ඉන්නවා. ඇහෙනවා. හැබැයි ඒ ඇහිම අපි නීවරණයක් හදාගන්නේ. දැනෙනවා. සීතල දැනෙනවා. සමහර විට බඩගින්න දැනෙන්න පුළුවන්. හැබැයි ඒ මත අපි නීවරණයක්, තීන මිද්දයක් හදාගන්නේ. සමහර විට කායික වෙහෙස තියෙන්න පුළුවන්, මානසික ආතතිය තියෙන්න පුළුවන් ටිකක්. හැබැයි ඒ උඩ අපි උද්දච්ච කුක්කුච්චයක් හදාගන්නේ නැහැ. නොසන්සුන් බවක් හදාගන්නේ නැහැ. ඒත් හදාගන්න නැති වෙච්ච ගමන් අර ඇති වුණු ආතතිය එතනම නැති වෙලායි. ඒ ආතතිය අපි හිරකාරයෙක් වෙන්නේ නැහැ. අර ඇහෙන ලස්සන හඬේ අපි හිරකරුවෙක් බවට පත් වෙන්නේ නැහැ. නැතිනම් ඇහෙන ගෝර නාඩුවේ අපි හිරකාරයෙක් වෙන්නේ නැහැ. මොකද අපි විද්‍යාපාදේ හදාගත්තේ නැහැ. මේ කාරණේ පැහැදිලිව තේරුම් ගන්න. මේ නීවරණ පහම අපි හදාගන්න දේවල්. ඒ නිසායි අපිට පුළුවන්නේ අදා නොගෙන ඉන්න. ඉතින් දහම කියනවා වෙන කිසිම ක්‍රමයක් අනුගමනය නොකලත්, يعني භාවනා කමටහන් කියන ඒවා එකක්වත් අනුගමනය නොකලත් හොඳ සිහියෙන් සිටීමෙන්ම මේ නීවරණ හදාගන්න හැටි අපිට තේරුම් ගන්න පුළුවන්. හදාගන්න නැතුව ඉන්න හැටි අපිට හොයාගන්න පුළුවන්. ඒ අනුව නීවරණ හදාගන්න නැතුවත් ඉන්න පුළුවන්. ඒ සඳහා වෙනම කමටහන් අවශ්‍ය නැහැ. ඒ අපිටම හුස්ම දිහා බලන් ඉන්නම ඕනේ නැහැ ඒ සඳහා. කෙලින්ම හිත දිහා බලාගෙනම පුළුවන්. හැබැයි හොඳ සිහියක් තියෙන්නට ඕන. හොඳ සිහියක්. ඉතින් මේ හොඳ සිහියක් ඇති කරගන්න තමයි අපි හුස්ම පාවිච්චි කරන්නේ. හුස්ම. මේ හුස්ම අපිව සතුටු කරන දෙයක් නොවේ. එනිසා මේ භාවනාවේදී අපි කිසියම් සතුටක් අත්දකින්වද ඒ සතුට හුස්ම අපිට දෙන සතුටක් නොවේ. නීවරණ හදා නොගැනීම නිසා හා මෙතෙක් කල ඇත්තටම ඇත්තක් කියලා හිතාගෙන ඔසවගෙන ආ මේ කද කද අතීත අනාගත කියන කද ඉදිරියෙන් අනාගතයේ පිටිපස්සෙන් අතීතය මේ දෙක එල්ලගෙන උරහිසේ සමබර කරගෙන යෑම ලේසි නෑ මේ ජීවිතයත් අරගෙන ලෝකය කියන ඒ දණ්ඩේ ලෝකය නැමැති ඒ දණ්ඩේ යන්නේ ලේසි නෑ ඉතින් ඒ දුෂ්කර ක්‍රියාවයි තමයි අපි සංසාරේ ආවේ දැන් මේ කද පැත්තකින් කියනවා. ඒ ඕනේ එහෙම එකක් නැහැ. නැති කදක් තමයි අපි මේ කරේ තියාගත්තේ. ඒක අපිට තේරෙනකොට කද අතුරුදහන් වෙලා යනවා. අන්තරස්ථාන වෙලා යනවා. මේ මොහොතේ ඇතුල් වෙන හුස්මයි මේ මොහොතේ පිට වෙන හුස්මයි පමණයි අපිට දැනෙන්නේ. ඒ ටික පමණක් ඇති කියන සන්තෘප්තියයි අවබෝධයයි එක්ක. ඉතින් මොන තරම් හැල්ලුවක් දැනෙන්න ඕනේ. මොන තරම් නිදහසක් දැනෙන්න ඕනේද? මොන තරම් විවේකයක් අත්දකින්න ලැබෙයිද? භාවනාව බරක් කරගන්න එපා. අවාසනාවට නොදැනුවත්කම නිසා අප බොහෝ දෙනෙකු භාවනාව හරි බරක් කරගෙන හරි බර. භාවනා කරන විට මහා කළු ගලක් මහා විශාල බරක් ඔලුවට තියාගෙන ඉන්නා වගේ තමයි පේන්නේ. සමාධියක් නැහැ. සමාධියක් අතේ දුරවත් නැහැ. භාවනාව කියා ලොකු බරක් භාර දුර බරපතල කාර්යයක් හදාගන්න අවශ්‍ය නැහැ. සැහැල්ලුවෙන් හුස්ම ගන්න පුළුවන් කෙනෙක් වෙන්න. සැහැල්ලුවෙන්. කල්‍යාණ මිත්‍රේනි. ඇහෙනවා. ඇහිම නවතින්නේ නැහැ. ඇහෙනවා. හැබැයි හිත කාර්ය බහුල කරගන්නේ ඇහෙන මොනම ශබ්දයකින්වත්. ඇහැ අරගෙන නම් ඉන්නේ පෙනෙනවා. හැබැයි පෙනෙන කිසිම දෙයකින් හිත කාර්ය බහුල කරගන්නේ නැහැ. මතක් වෙනවා හිත විවේකයි. සංවේදනා දැනෙනවා හිත විවේකයි. මේ තමා සම්මා සමාධිය. ඇහෙන්නේ නැති වෙලා, දැනෙන්නේ නැති වෙලා, මතක් වීම නැති වෙලා, ඉන්නවද නැද්ද දැනෙන්නේ නැතුව, හැම දෙයක්ම නොදැනී යෑම තමයි සමාධිය කියලා. එහෙම ලක්ෂණ චිත්‍රයක් අපිට ඇඳලා දීලා තියෙනවා. එහෙම ලක්ෂණ හීනයක් අපිට පෙන්නලා තියෙනවා. ඉතින් අපිත් මේ හීනේ හැබෑ වෙනකල් කවදා හැබෑ වෙයිද කියලා ජප කර කර භාවනා කරන්න හදනවා. තාම දැනෙනවා, තාම ඇහෙනවා, තාම හුස්ම දැනෙනවා. අපිට ඒව තමයි ප්‍රශ්නේ. දැනුණාට මොකද? මොකද ප්‍රශ්නේ? සද්ද ඇහුණාට මොකද ප්‍රශ්නේ? ඇයි අපිට සද්ද නාහා ඉන්න ඕනේ? ඇයි අපිට හුස්ම නොදැනී යන්නට ඕනේ? ඇයි අපි එහෙම හිතන්නේ? ආනාපාන සති භාවනාවේදී බොහෝ දෙනෙක් අහනවා තාම මට හුස්ම දැනෙනවා. හුස්ම දැනෙන්න තමයි ආනාපාන සති භාවනාව වඩන්නේ. හුස්ම නොදැනී ගියොත් ආනාපාන සති භාවනාවක් වඩන්න බෑ. වෙන මොකක් හරි කෙරෙයි. හැබැයි ආනාපාන සති භාවනාව නෙවෙයි වැඩෙන්නේ එතකොට. හරියට සක්මන් භාවනාව වගේ. සක්මනේදී මේ පාතැබීම ඇවිදීම දැනෙන්න ඕන. ඒ ඇවිදීම නොදැනී ගියොත් ඊට පස්සේ සක්මන් භාවනාවක් කරන්න බෑනේ. ආහාර ගැනීම ගැන කරන භාවනාවේදී අපිට කෑම පේන්න ඕනේ. අතට ස්පර්ශ වෙන්න ඕනේ. හැපෙන්න ඕනේ. රහ දැනෙන්න ඕනේ. ගිලෙන්න ඕන. මේ මේවා උනේ නැත්නම් කොහොමද ආහාර ගැනීම ගැන භාවනා කරන්නේ? එතකොට යම් යම් ඇත්තන්ට යම් යම් යෝගීවරුන්ට අර කියෝ අත්දැකීම ලැබෙනවා භාවනාවේදී. ලැබෙන්න ඇති. මේ කිසි එකක් නොදැනී ගිහිල්ලා ලෝකයක් නොදැනී ගිහිල්ලා තමන් ඉන්නවද නැද්දත් නොදැනී ගිහිල්ලා කාලයක් නතර වෙලා ඒ හැම දෙයක්ම එතකොට ලෝකේ නතර වුණු ගමන්ම හුස්ම දැනෙන්නෙත් නැහැ, සද්ද ඇහෙන්නෙත් නැහැ, ශරීරය දැනෙන්නෙත් නැහැ, හිතෙන්නෙත් නැහැ, මොනවත් නැහැ. ඉතින් මේ ටික නොදැනී ගිය ගමන්ම කාලය දැනෙන්නෙත් නැහැ. එහෙම අත්දැකීම් ලැබෙන්න පුළුවන්. ඒ අත්දැකීමත් එක්ක ලොකු පස්සේ ගැන හිතලා ලොකු සතුටක් ඇති කරගන්නත් පුළුවන්. හැබැයි ඒක සම්මා සමාධි කියන්නේ නෑ. ඒ සමාධිය. සමාධිය තමයි එක එක සමාධි තියෙනවා. සම්මා සමාධිය නෙවෙයි. කියන්නේ මේ ආර්ය මාර්ගයේ සම්මා ඥාණයට හේතු වෙන සමාධිය නෙවෙයි. කියන්නේ මේ හැම එකක්ම නොදැනී ගියොත් කොහොමද අපි විපස්සනා කරන්නේ? මොනවද අවබෝධ කරගන්න තියෙන්නේ? කොහොමද අවබෝධ කරගන්නේ? එතන මේ සමාධිය නෙවෙයි ගමනාන්තය. අන්න පැහැදිලි වෙනසක්. මේ ආර්ය මාර්ගයේ අනාර්ය මාර්ගයේ. අනාර්ය මාර්ගයේ අවසානයේ සමාධියයි. අනාර්ය මාර්ගයේ ගමනාන්තය සමාධියයි. ඒ නොදැනෙන ස්වභාවයයි. ලෝකයයි තමනුයි දෙකම නොදැනී යන ස්වභාවය. හැබැයි ආර්ය මාර්ගයේ ගමනාන්තය සමාධිය නෙවෙයි. සම්මා ඥාන, සම්මා විමුක්ති. තව අංග දෙකක් තියෙනවා. ඒ තව අංග දෙකක් තිබෙන බව අපි අමතක කරලා තමයි මේ සමාධිය තමයි ශ්‍රේෂ්ඨතම දේ. සමාධිය තමයි නිස්ඨාව, නිමාව කියලා හිතලා අර අනාර්ය සමාධියට යන්න හදන්නේ. ඊළඟ වැදගත්ම කාරණය මේ ආර්ය මාර්ගයේ සම්මා දිට්ඨිය හැම වෙලේම තියෙන්න ඕන දෙයක්. හැම වෙලේම සම්මා දිට්ඨිය තිබිය යුතු වෙලාව, නොතිබිය යුතු වෙලාව, උදේ 5ට 6 වෙනකල් සම්මා දිට්ඨිය, 6න් පස්සේ මිච්ඡා දිට්ඨි, එහෙම කතාවක් නැහැ. සම්මා සංකප්පත් හැම වෙලේම අපි තියාගන්නට ඕනේ. සම්මා වාචා ගන්න බලන්න. මේ සම්මා වාචා කොයි වෙලේද ඕනේ? අපි කතා කරන වෙලාවට. මේ ඇස් වහගෙන භාවනා කරන වෙලාවට නෙමෙයි ඇස් අරගෙන කතා කරනකොට. කම්මන්තත් එහෙමයි ආජීව වායාම මේ සියල්ල සම්මා සතිය දවස පුරාම තියෙන්න ඕනේ දෙයක්. ඉතින් එහෙමනම් ඇයි මේ සමාධිය විතරක් අපි එක වෙලාවක විතරක් තියෙන්න ඕනේ දෙයක් විදිහට බලන්නේ? එතනම වැරද්දක් තියෙනවනේ. මේ සම්මා දිට්ඨිය අඩුවක්. අපි හිතනවා සම්මා සමාධිය විතරක් අර ඇස් වහගෙන අපි භාවනා කරනවා කියලා හිතන වෙලාවට පමණක් තිබිය යුතු දෙයක්. එහෙම හිතන්නේ අපි සමාධියට දීලා තියෙන වැරදි අර්ථකථනය නිසා. මොකද්ද වැරදි අර්ථකථනය? අර නොදැනී යෑම. ඉතින් ඒ අර්ථකථනයෙන් ගත්තොත් හරි. ඒ අනාරිය සමාධිය ගැන කතා කරන ඇත්ත ඒගොල්ලෝ මේ අනාරිය සමාධිය කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තමයි සමාධිය. ඉතින් ඒයි කියන විදිහට හරි. කෑම කන වෙලාවට ඒ සමාධිය නැහැ. නාන වෙලාවට නැහැ. නාන්න බෑනේ මුකුත් නොදැනී යනවනම්, කන්න බෑනේ මුකුත් නොදැනී යනවනම්, උයන්න බෑනේ, දරපලන්න බෑනේ. ඉතින් ඒ වෙලාවට සමාධිය නැහැ. සමාධිය තියෙන්නේ ආයෙත් පරියංකගත වෙලා ඇස් වහගත්තාම විතරයි. ඒක අනාරිය සමාධියට හරියන්න පුළුවන්. හැබැයි ආර්ය සමාධිය වෙලාවක් නැත. අනිත්‍යංග හතම ආර්ය මාර්ගයේ අනිත්‍යංග හතම හැම වෙලෙම තිබිය යුතු වගේම ඕනෑම වෙලාවක ඇති කරගත යුතු වගේම සම්මා සමාධියත් ඕනෑම අවස්ථාවක ඇති වෙන්නත් පුළුවන්, ඇති කරගන්නත් ඕනේ. නානකොට, කෑම කනකොට, ඇවිදිනකොට, දරපලනකොට, රෙදි මදිනකොට, කතා කරනකොට, මේ හැම වෙලෙම. ඉතින් එහෙමනම් අර නොදැනී යෑම නෙමෙයි සම්මා සමාධිය කියන්නේ. ඊට වඩා වෙනස්, ඊට වඩා ප්‍රායෝගික, ඊට වඩා සජීවී ක්‍රියාකාරී අවස්ථාවක්. අන්න ඊළඟ වෙනස අනාරිය සමාධිය අක්‍රියාකාරී අත්දැකීමක්, ආරිය සමාධිය ක්‍රියාකාරී අත්දැකීමක්. එතන මනස හොඳටම ක්‍රියා කරන. අපේ හිත සාමාන්‍යයෙන් බකල් ගහන හිතක් තියෙනවා. බකල් ගහන හිතක් මේ නීවරණත් එක්ක පටලැවිලා, අතීත අනාගත දෙකත් එක්ක ඉරවෙලා හිත නිදහස් නෑ. නිදහසේ හිත නැමැති යන්ත්‍රයට කරකැවෙන්න බෑ. ඒක බකල් ගහන. හැබැයි මේ අතීත අනාගත දිවීම නැවතිලා නීවරණ හදාගන්නේ නැති තැනකට ආවහම හොඳ සිහියක් එක්ක අන්න ඒ වෙලාවේ තමයි හිත උපරිම කාර්යක්ෂමතාවය පෙන්වන්නේ. සම්මා සමාධිය කියන්නේ මනසේ උපරිම කාර්යක්ෂමතාවය පෙන්වන වෙලාව. يعني මනසින් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්නේ සම්මා සමාධියේදී. එතෙක් අපි මේ මනසින් ගන්නේ 100.1%වත් කවත් ප්‍රයෝජනයක් නෙමෙයි. විද්‍යාව කියනවා අපි මොළයෙන් ගන්න බොහොම පුංචි ප්‍රතිශතයක ප්‍රයෝජනයක් කියලා. විද්‍යාව එහෙම කියනකොට භාවනාව පැත්තෙන් අපිට කියන්න පුළුවන් අපි අපේ මනසින්, අපේ සිතින්, අපේ විඥාණයෙන් ගන්න ඊටත් වැඩි ආඩු ප්‍රයෝජනයක්. මේ දශම ගානක ප්‍රයෝජනයක්. මොළෙන් නම් 105ක් 8ක් විතර ගන්නවා කියනවනේ. හැබැයි මනසින් අපි ගන්නෙ 100.0001 එච්චරවත් නැහැ. හැබැයි ඒ 0.0001 එකක ප්‍රයෝජනයක් ගන්න අපි ඒ වගේ ලක්ෂ කෝටි ගානක මහන්සියක් වෙනවා. දෙකනේ වෙන්න ඕනේ. බකල් ගහන දෙයක් අල්ලු කරන් යන්න මොන තරම් මහන්සි වෙන්න ඕන. මහන්සිය වැඩි ප්‍රතිඵලය අඩු. මෙයා ගානට ඇලයින්මන්ට් තියාගෙන ගානට හුලං ගහගෙන ගානට සමබර කරගත්තාම මහන්සිය අඩු වෙනවා අඩු වෙනවා අඩු වෙනවා අඩු වෙනවා. ව්‍යායාමයක් තියෙනවා, උත්සාහයක් තියෙනවා. උත්සාහය අතරින්නේ උත්සාහයේ තියෙනවා මහන්සියක් නෑ. දැන් මේ මොනතරම් ලස්සන කාරණයක්ද? අපි මේ ඔක්කොම පටලවගෙන අපි හිතන මහන්සියයි උත්සාහය එකට යන්නේ. ඉතින් ඒ නිසා අර කිසිවක් නොදැනෙන සමාධියේදී මහන්සියකුත් නැහැ උත්සාහයකුත් නැහැ. මොකුත් දැනෙන්නේ නැත්නම් මොනවට මහන්සි වෙනවද මොනවට උත්සාහ කරනවද? හැබැයි සම්මා සමාධිය ඇතුලේ උත්සාහය තියෙනවා. උත්සාහය නැති වෙන්නේ නැහැ. මේ මහන්සිය කිසි මහන්සියක් නැහැ. සමාධිය කිසි කෙනෙක්ව වෙහෙසටපත් කරන්නේ නැහැ. වෙහෙසටපත් කරන්නේ සමාධිය. ඒ වෙනුවට විවේකයක් වෙනවා. හොඳ විවේකයක් වෙනවා. එතකොට මේ සමාධිය කියන්නේ ආර්ය ඇහිම් බලනකොට, කියන්නේ සම්මා දිට්ඨියෙන් බලනකොට සමාධිය යනු ගමනාන්තය නෙවෙයි. නිෂ්ඨාව නෙවෙයි. නිමාව නෙවෙයි. එහෙනම් මොකක්ද? සමාධිය කියන්නේ වාහනයක්. දැන් මේ වෙනස පැහැදිලි කරගන්න. අනාරිය සමාධියේදී සමාධිය කියන්නේ ගමනාන්තය. සම්මා සමාධියේදී සමාධිය කියන්නේ යානයක්. ඒක වාහනයක්. ඒ කෙළවර නෙමෙයි පාරේ. වාහනය. තව යන්න තියෙනවා. අවබෝධයෙන් ලබන නිදහස තම ඉදිරියේ තියෙන්නේ. අවබෝධයෙන් ලබන නිදහස සම්මා ඥාන සම්මා විමුක්තිය. දෙකට යන්න තියෙන හොඳම වාහනේ තමයි සම්මා සමාධි. ඒ චිත්‍රයත් එක්ක, එතකොට දැන් ටිකක් හරි පැහැදිලි මේ චිත්‍රය. ඒ චිත්‍රයත් එක්ක අපි මේ කියූ කාරණා යම්තාක් දුරකට ප්‍රායෝගිකව අත්දකින්නට බලමු. දැන් නිහඬව නිසලව අතීතයේ දැනෙනවද? ඇත්තටම අතීතයේ දැනෙනවද බලන්න. ඊයේ ගිය සතිය, පහුගිය මාසේ, ගෙවුණු අවුරුද්ද ඇත්තටම දැනෙන දෙයක්ද? අත්දකින්න පුළුවන්ද අතීතය? මතකයක් සිතිවිල්ලක් මිස අතීතයක් ඇත්තටම තියෙනවද? පිටුපසින් ඇත්තටම බරක් දැනෙන ඊයේ දවසක්, පෙරේද දවසක්, පහුගිය සතියක්, ගෙවුණු අවුරුද්දක් තියෙනවද? ඉදිරිපසින් මේ කදේ තියෙනවද? ඇත්තටම හෙට අනිද්දා ලබන සතිය ඒ පිළිබඳ බලාපොරොත්තුවක් මිස අත්දකින්න පුළුවන්ද හෙට මේ මොහොතේ ලබන සතිය පුළුවන්ද අත්දකින්න දැන්? වරක් නොවන මතකයකටයි අතීතේ කියන්නේ. වරක් නොවන බලාපොරොත්තුවකටයි අනාගතේ කියන්නේ. ඒ දෙකම වර්තමාන සිතිවිල්ලක් පමණයි. සැබවින්ම පවතින්නේ සැබෑවටම අත්දකින්න පුළුවන් වෙන්නේ මේ මොහොත පමණයි. මේ මොහොත කියන්නේ දැන් ලබන අත්දැකීම පමණයි. ඇහෙනවනම් ඒ තමා වර්තමානය. දැනෙනවනම් ඒ දැනීම තමා වර්තමානය. මතක් වෙනවනම් ඒ සිතිවිල්ල තමා වර්තමානය. වර්තමානය මොහොතින් මොහොත අලුත් වෙනවා. මොහොතින් මොහොත වර්තමානය නැවුම්. Thank you. මොහොතින් මොහොතේ නැවුම් වන හා අලුත් වන වර්තමානයට අපි පටලැවෙන්නේ නෑ. නීවරණ හදාගෙන ඇලෙන්න බැඳෙන්න දෙයක් නැති බව පේනවා. මේ මොහොතට, මේ මොහොත කියන්නේ ගැටෙන්න වෛර කරන්න තරම් දිගු වෙලාවකට නොවේයි. මේ මොහොත සජීවී හරිම උද්‍යෝගිමත් නැහැ. අම්මැලිකමක්, උදාසීනකමක්, ආතතියක් ඇති කරගන්න හෝ පසුතැවෙන්න තරම් දෙයක් වෙලාවක් මෙතන මේ මොහොතේ නෑ. ගමන පැහැදිලි, මඟ පැහැදිලි නෑ. දෙගිඩියාවක්, සැකයක්, විචිකිච්ඡාවක් අත්දකින්නේ පැහැල්ලුවේ අත්දකින්නේ පැනසිල්ල මෙතන මේ මොහොතේ ඇහෙන දේත් එක්ක දැනෙන දේත් සමග මතක් වෙන සිතිවිල්ලත් එක්ක හිත විවෘතයි වැහිලා නැහැ ඕනෑම ශබ්දයකට ඇසි නැති යන්න පිළිවන් ඕනෑම හුස්මකට ඇවිත් යන්න පුළුවන් ඕනෑම සිතිවිල්ලකට මතක් වෙලා අමතක වෙන්න පුළුවන් එන දොරත් සැරලා යන දොරත් සැරලා මේ මොහොතෙහි තබා ගැනීමකුත් නෑ එළවා දැමීමකුත් නෑ ඇවිත් යන බව දකිනවා මෑවිත් යන බව දකිනවා ශබ්ද ඇසී නැසී යන බව දකිනවා සිතිවිලි මතක් වෙන බව දකිනවා Thank you. ඒ දැකීම සජීවී, දැකීම අලුත්, දැකීම නැවුම්, දැකීම වෙහෙස කරන්නේ ආයාස කරන්නේ හැබැයි දකින්න උත්සාහ කරන්න ඕනේ. විවෘත බව ඕනෑම අත්දැකීමකට ඇවිත් යන්න පුළුවන්. ඒ විවෘත බව එන යන අත්දැකීම් රඳවා ගන්න, විසික් කරන්න උත්සාහ නොකරන නිදහස් බව, ඒ හිස් බව එන යන අත්දැකීම් දකින්න සජීවී බව, මේ සියල්ල මෙතන මේ මොහොතේ අත්දකින්නවා. විවෘත බව, සජීවී බව, හිස් බව, අනිදහස. කල්‍යාණ මිත්‍රේනි, අපි මාස කීපයක් එකට සතිපතා වගේ ලස්සන ගමනක් ආවා. නිවෙන සිට සාමූහික ගමනක් අපි කොහේ හිටියා, ලංකාවේ හිටියත් විදේශයක හිටියත් මේ නිවෙන සිට වෙලාව අපි නම් කරේ ආධ්‍යාත්මික හෝරාව කියා. අපි බොහොම ලෙංගතුව මෛත්‍රියෙන්, ආදරයෙන්, ගෞරවයෙන් ආගමනක් ඒ ගමනේ එක නවා තැම්පොලක අපි මේ නිවෙන සිට වැඩසටහන සමාප්ත කරනවා. ප්‍රශ්න කීපයක්ම අහලා තිබුණා. ඒ හැම ප්‍රශ්නයකටම උත්තර අවශ්‍යත් නෑ. ප්‍රශ්න දෙකකට මම උත්තර දෙන්නම් දැන්. ඒ වගේම තව ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ තියෙන ප්‍රශ්න අපිට දියලා එවන්න. ඊළඟ ඉරිදා මේ වෙලාවට තුනහ මාරී සිට අපි ඒ ප්‍රශ්න සාකච්ඡාමය වැඩසටහනක් පවත්වනවා. නිවෙන සිටේ තියෙන ගැටලු ඒ වගේම මෙත්මග වැඩසටහනින් මතුවුණු ගැටලු සහ අපි එකතු වෙමින් කරන අනිකුත් සියලුම භවනා වැඩසටහන් වලදී මේ සම්භාවනා වැඩසටහනේ ගැටලු තියෙනවා නම් ලියලා ඉවන්න. කාලය අනුව අපිට පුළුවනි ඒ ප්‍රශ්න පිළිබඳ ස්වයබැලීමක් සාකච්ඡාවක් ඊළඟ ඉරිදා තුනහ මාරට විතර කරන්න. ඉන්පසු දිගටම ඉරිදා දවස්වල විපස්සනාව පිළිබඳ වැඩසටහන් මාලාවක් කරගෙන යන්නයි අදහස් කරන්නේ. මේ සමාධියෙන් එහාට අර අපි අද කතා කළ සම්මා ඥාන සම්මා විමුක්ති පැත්තට මේ මග වැටෙන්නේ කොහොමද, මේ මගට අපි වැටෙන්නේ කොහොමද කියන කාරණා. ඒ ප්‍රශ්න තියෙනවා නම් කියලා එවන්න. අහලවල තිබුණු ප්‍රශ්න දෙකක් හෝ තුනක් මේවා ටික කාලයක් වෙනවා වගේ අහලා, හැබැයි මේ දකින්ට ලැබුණේ ළඟකදී එක ප්‍රශ්නයක් තමයි මේ ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සතිය සංඥාවක් විදියට විස්තර කරන්නේ දස සංඥාවල 10 වෙනි සංඥාව විදියට. ඉතින් ඒ ප්‍රශ්නේ මොකද්ද? එහෙමනම් අනිත් සංඥා නමේ මුලින් වඩලා ඉවර වෙලාද 10 වෙනියට ආනාපාන සති භාවනාව කරන්නට ඕනේ? එහෙම බැලුවොත් නම් ඒ වගේ තමයි. හැබැයි ගිරිමානන්ද සූත්‍රයේ මේ ඒ භාවනා අනුපිළිවෙලක් නෙමෙයි කියන්නේ. එහෙම ගන්න ගියොත් ගිරිමානන්ද සූත්‍රයට අනුව භාවනා ඒ අනුපිළිවෙලට කරන්න ගියොත් නම් අපි ලොකු අමාරුවක වැටෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරන්න හේතුව අපි දන්නවනේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ අසනීප වෙලා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ඒ ගැන වාර්තා කරලා ඉල්ලීමක් කළා. ඔබ වහන්සේ ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවෝ බැලුවොත් උන්වහන්සේට සනීප වෙයි. බුදුරජාණන් වහන්සේ එතෙන්දි දේශනා කරනවා ආනන්ද හාමුදුරුවන්ට මම යන්න අවශ්‍ය නැහැ, ඔබ වහන්සේ මේ සංඥා 10 ඉගෙනගෙන හොඳට ඉගෙනගෙන ඒව දේශනා කරන්න. ඉතින් ඒ අරමුණින් තමයි ওই සංඥා 10 ඉදිරිපත් කරන්නේ. දස සංඥා අනිත්‍ය සංඥාවෙන් පටන්ගෙන මේ ඒව හොඳ භාවනා කමටහන්. හැබැයි එතන අනුපිළිවෙලක් කියන්නේ. ඒ අනුපිළිවෙලක් හොයන්න යන්නත් එපා. ඒ සූත්‍රේ කොහෙවත් කියන්නේ මේ අනුපිළිවෙලට භාවනා කරන්න කියලා. එහෙම කරන්න ගියොත් ඊට කලින් මේ ආනාපාන සති භාවනාවට කලින් අපිට මේ Nirodhe වගේ දෙයක් අත්දකින්න වෙනවා. Nirodha සංඥා, Viraga සංඥා, ඒ සංඥා තියෙනවා. ඒකට ඒව අත්දකින්න වෙනවා. ඉතින් ඒව අත්දැකකට පස්සේ මොකටද අපව හුස්ම දිහා බලන්නේ? ඒ නිසා එතන එහෙම අනුපිළිවෙලක් නැහැ. අනුපිළිවෙලක් නැති තැනක අනුපිළිවෙලවල් හොයන්න ගිහිල්ලා සංකීර්ණ කරගන්න අවශ්‍යයක් නැහැ. එතන ඊළඟ ප්‍රශ්න දෙක තමයි මේ එකවර භවනා ක්‍රම කීපයක් වැඩුවට කමක් නැද්ද කියලා. ඉතින් පුළුවන් නම් කමක් නැහැ. කරන්න පුළුවන් නම් කමක් නැහැ. බැරි නම් ඒකට මේ දඟලන්න පොරකන්න අවශ්‍ය නැහැ. පුළුවන් දේ කරන්න. පුළුවන් දේනේ කරන්නේ. පුළුවන් දේ කරන්න. ඊළඟ ප්‍රශ්නේ මේ භවනාව පටන් ගන්න කලින් පූර්වක්‍ෘත්‍යයේ කරන්න ඕනේද? ඔව් සහ නැහැ. කෙටියෙන් උත්තර දෙනවා නම් ඔව්, ඒ වගේම නැහැ. භාවනාව කියන්නේ සිහියෙන් සිටීම කියලා ගත්තොත් සිහියෙන් ඉන්න මොනවද කරන්න ඕනේ පූර්වක්‍ෘත්‍ය. එහෙම තියෙනවද? කලින් මොනවා හරි පූර්වක්‍ෘත්‍ය ටිකක් කරලා ඊට පස්සේ මං 100න් ඉන්නවා කියලා, නෑ 100න් ඉන්න ඕනේ කියලා හිතන ගමන්ම එතන 100 තියෙනවා. ඒකට පූර්වක්‍ෘත්‍ය අවශ්‍ය නෑ. හැබැයි මොනවා හරි පූර්වක්‍ෘත්‍ය තියෙනවා නම්, කියන්නේ කලින් කළ යුතු දේවල් ටිකක් තියෙනවා නම්, ඒ 100න් සිටීම සඳහා නොවේ. ඒ පූර්වක්‍ෘත්‍ය කරන්නත් සිහිය ඕන. එතකොට සිහිය තමයි පූර්වක්ම කෘත්‍යය. ඕනෑම දෙයකට මුලින්ම කළ යුතු දේ තමයි සිහියෙන් සිටීම. ඊළඟට ඔය අපේ සම්ප්‍රදායේ පූර්වක්‍ෘත්‍ය කියලා ටිකක් තියෙනවා. ඒ භාවනා වාඩි වෙන්න කලින් නැත්තම් වාඩි වෙලා කරන ඒවා ඒ විදිහටම කරන්න පුළුවන් නම් කලාට කමක් නැහැ. කළොත් ප්‍රයෝජනයක් තියෙනවා කියලා හිතෙනවනම් කරන්න. ඒ ප්‍රයෝජනයක් ගන්න වාසියක් තියෙනවනම් ගන්න ඒ වාසිය. හැබැයි අනිවාර්ය නැහැ. අනිවාර්ය නැහැ. කොයි වෙලාවක හරි පන්සිල් ගන්නවනම්, මල් පහන් පූජා කරනවනම්, තෙරුවන් වන්දනා කරනවනම්, ඊළඟට දෙවියන්ට පින් දෙනවා නම්, ඥාතීන්ට පින් දෙනවා නම්, දැන් මේවා අවබෝධයෙන් කරන්න. ඒ අවබෝධයෙන් කිරීම තුළ එතන ඔය පූර්වක්‍ෘත්‍ය ගොඩක් කෙරෙනවා. වෙනම පූර්වක්‍ෘත්‍ය කියලා කරන්න දෙයක් නෑ. අපි බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා. ඊළඟට තුනුරුවන් සරණ යනවා. ඉතින් ඒතර අපි සරණ යනවා කියන්නේ අපි ජීවිතේ තුනුරුවන්ට පූජා කිරීමක් තමයි. වෙන සරණක් නෑ මට. නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඉතින් ඒ සරණාගමනය කියන්නේ මම වෙන කවුරුවත් අනුගමනය කරන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි, ධර්මයේ පමණයි, ආර්ය සංඝරත්නයේ පමණයි. ඊළඟට පංචශීලයේ සමාදන් වෙනකොට එතන සීලානුස්සතිය තියෙනවා. ශීලානුස්සතිය එක සිහියෙන් කරන්න. මන්තර නෙමෙයි මේවා. එකක්වත් මන්තර නෙමෙයි. මේවා කිව්වා කියලා කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. අපි සිහියෙන් කළේ නැත්තම්. නමස්කාරයේ සිහියෙන් කිව්වේ නැත්තම් ඒක නමස්කාරයක් වෙන්නේ නැහැ. තිසරණයේ සිහියෙන් කිව්වේ නැත්තම් තිසරණයක් ලැබෙන්නේ නැහැ. ශික්ෂාපද වුණත් සිහියෙන් කිව්වොත් තමයි සීල සමාදානයක් වෙන්නේ. නිකන් අපි උච්චාරණය කරාට සීල සමාදානයක් වෙන්න. එතකොට එතන තියෙනවා තුනුරුවන්ට අපිව පූජා කිරීමක් සහ සීලානුස්සතිය. ඊළඟට බුද්ධානුස්සතිය තියෙනවා, ධම්මානුස්සතිය තියෙනවා, සංඝානුස්සතිය තියෙනවා. අපි තෙරුවන් වන්දනා කරනකොට මල් පහන් පූජා කිරීම තුළ කායගත සතිය වැඩෙනවා, මරණානුස්සතිය වැඩෙනවා, ඒව වැඩෙනවා. මල් පූජා කරනකොට අපි සීයෙන් පූජා කරොත් මේ පිපුණු මල යම්සේ පරවෙනවද, මේ ශරීරයත් ඒ වගේ. අපි එහෙමනේ ගාථාව කියන්නේ, උප්පං මිලායාති, මේ පිපුණු මල යම්සේ පරවෙනවද, මේ ශරීරයත් ඒ වගේ. ඒතර එතනම කායනුපස්සනාව කායගත සතිය වැඩෙනවා. පහන් පූජා කිරීමත් ඇතුළේ එහෙමයි. දැන් පහනනේ පහන් සිලුවනේ හැම දෙයකම දහම උපමාවට ගන්නෙ. ජීවිතයටත් පහන් සිලුව, මරණයටත් පහන් සිලුව, නිබ්බාණයටත් පහන් සිලුව. මේ තුනටම අරගෙන තියෙන එකම උපමාව පහන් සිලුව. ජීවිතයත් පහන් සිලුවක් වගේ, මරණයත් පහන් සිලුවක් වගේ, නිබ්බාණයත් ඒ පහන් සිලුව නිවුණා වගේ. ඊළඟට අපි පුණ්‍යානුමෝදනා කරනකොට එතන මෛත්‍රිය වැඩෙනවා, කරුණාව වැඩෙනවා, දේවතානුස්සතිය වැඩෙනවා, ඡාගානුස්සති වැඩෙනවා. ඒකට මේවා ඔක්කොම පූර්වක්‍ෘත්‍ය තමයි. මේ ටික හරියට කළොත් අපි ඔය ගණන් ගන්න නැතුව මිසක් නැත්තම් ඔය වන්දනා කිරීම අපි පිරිසිදු වෙලා ඒ නමස්කාරය කියලා තිසරණේ අරගෙන පංචශීලයේ සමාදන් වෙලා තෙරුවන් වන්දනා කරලා මල් පහන් පූජා කරලා ඊට පස්සේ පුණ්‍යානුමෝදනාවට එනකොට එතන ලස්සන ගමනක් යනවා. ඔය කියපු හැම භාවනාවක්ම එතන කෙරෙනවා. පුරවක්‍ෘතියක් කරනවා, භාවනාත් කෙරෙනවා. එහෙම කරලා අපි ළඟට ඇස් වහගත්තාම භාවනාවට, අපි පුරුදු වෙලා තියෙන භාවනාවට හරිම ලේසි, හරිම සතුටින් ඒ භාවනාව කරන්න පුළුවන්. හැබැයි සිහියෙන් ඉන්න පූර්වක්‍ෘතිය නැත. සිහියම තමයි පූර්වක්‍ෘතිය. ඒ නිසා ඕනෑම තැනක ඕනෑම වෙලාවක සිහියෙන් ඉන්න පුළුවන්. ඒට සූදානමක් වෙන්න, නාගන්න, රැවුල කපා ගන්න, දත් මැද ගන්න, පොණ්ඩේ පීර ගන්න, ඒව මොනවත් ඕනේ නැහැ සිහියෙන් ඉන්න. හැබැයි අර සියල්ල කරන්න සිහිය තිබ්බොත් දේසි. රැවුල කපන්න, දත් මදින්න, පොණ්ඩේ පීරන්න, මූණ හොදගන්න, නාගන්න, අලුත් ඇඳුමක් ඇඳගන්න, මේ හැම දෙයක්ම කරන්න සිහිය තිබ්බොත් ලේසි. නිසා ලෞකික හැම කටයුත්තකටමත්, ආධ්‍යාත්මික හැම ක්‍රියාවකටමත් පූර්වක්‍ෘතිය තමයි සිහිය. මා හිතනවා ඒ පිළිතුරු ප්‍රමාණවත් කියා. කල්‍යාණ මිත්‍රේනි, තව ගැටලු තියෙනවා නම් අපිට ලියලා එවන්න. ඊළඟ ඉරිදා අපි මේ වෙලාවට ඒ තෝරාගත්ත ගැටලු කාලයත් එක්ක සාකච්ඡා කරමු. ඊට පස්සේ ඉරිදා සිට අපි වැඩසටහන් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා, සමාධියෙන් එහාට විපස්සනාව පිළිබඳ. ඒ සියල්ල බලාපොරොත්තු වර්තමාන සිටිවිලි බව දැනගෙන අපි මේ මොහොතින් උත්සාහ කරමු, මේ මොහොත දකින්න උත්සාහ කරමු, මේ මොහොත ඉස්කරගන්න උත්සාහ කරමු, මේ මොහොත නිදහස් කරගන්න උත්සාහ කරමු. සැමටම සිතක් ශාන්තියක් සැනසිල්ලක්ම වේවා.